ඔම් ශාන්ති. 2025 තුන්වෙනි මාස 18 වෙනි දින උදෑසන මුරලි බාප් දාදා මදුබන්. සාරය සුමිහිරි දරුවනි, මේ වත්මන් කාලයේ ඔබේ ජීවිතය බොහෝ සෙයින්ම වටිනා එකකි. මක් නිසාද යත් ඔබ සීමිත බවින් අසීමිත බවට පැමිණ ඇති නිසාය. ඔබ දන්නවා ඔබ තමා මුළු ලෝකයටම යහපතක් කරන්නේ කියා. ප්‍රශ්නය, කුමන උත්සාහයකින්ද ඔබ පියාගේ උරුමයට හිමිකම් කියන්නේ? පිළිතුර, ඔබට පියාගේ උරුමය සම්පූර්ණයෙන් අයිති වන්නේ නිරන්තරයෙන්ම ඔබ පිරිමි ගැහැණු යන අවධානය බැහැර කර සහෝදරත්ව දැක්ම පවා ගත් විටයි. කොහොම නමුත් පිරිමි ගැහැණු යන අවධානය සහ දැක්ම බැහැර කිරීම බොහෝ දුෂ්කරය. මේ සඳහා ඔබ දිගටම ජීවාත්ම අවධානය පුරුදු පුහුණු කිරීම අවශ්‍යය. එසේ ඔබ පියාගේ දරුවා බවට පත් වූ විට ඔබට උරුමය ලැබේවි. එකම පියා පිළිබඳ සිහිය තුළින් සතෝ ප්‍රධානව පිරිසිදු වන අයට පමණක් මුක්තිය සහ ජීවන මුක්ති උරුමය ලැබේ. ගීතය අවසානයේදී ඔබ බලා සිටි දවස උදා වී ඇත. ඕම් ශාන්ති. ඕම් යන්නෙහි තේරුම මා ජීවාත්මයකි. මෙම ශරීරය මා සතු විය. ඔබ දැන් මෙම නාටකයත් ලෝකචක්‍රයත් ලෝකචක්‍රය පිළිබඳ ඥානය ඇති පියා දැන සිටි. චක්‍රය පිළිබඳ ඥානය ඇත්තා නිර්මාණකරු යැයි ඔබ කියයි. වෙන කිසිවෙක් නිර්මාණකරුවාත් ඔහුගේ නිර්මාණයත් නොදනී. තමන්ගේ දැනීම ගැන අහංකාර වන උගත්තු සහ පණ්ඩිතයන් කොතෙක් සිටියත් ඒ කිසිවෙක් මෙය නොදනී. ඔවුන් කතා කරන්නේ දැනුම, වන්දනාව සහ අත්හැරීමයි. මේ තුන එසේ තිබුණද ඔවුන් එහි තේරුම නොදනි. සංඥාසින් ඔවුන්ගේ පවුල් අත්හරි. ඔවුන් ඉහළ හා පහළ තත්ත්වයන් පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් පසුවේ. ඔවුන් ඉහළ මට්ටමේ අය හා මධ්‍යම මට්ටමේ අය වශයෙන් බොහෝ විට ප්‍රශ්න ඇති කරයි. කුම්භ මේලාවලදී පවා කාගේ රථය පළමුව යා යුතු දැයි වාද විවාද ඇත. ඒ ගැන ඔවුන් රණ්ඩු වූ විට පොලිසිය පැමිණ ඔවුන් වෙන් කර දමයි. මේ ශරීර අවධානයම නොවේද? ලෝකයේ සියලුම මිනිසෙයින් සිටින්නේ ශරීර විඥානය ඇතිවය. ඔබ දැන් ජීවාත්ම අවධානයට පැමිණිය යුතුයි. පියා මෙසේ කියයි, ශරීර අවධානය අතහැර ඔබ ජීවාත්මයක් යැයි සලකන්න. ජීවාත්මය තමයි සතෝ ප්‍රධාන හා තමෝ ප්‍රධාන වන්නේ. ජීවාත්මය යනු ශරීරය නොවේ. ක්‍රිෂ්ණා ජීවය සුන්දරත්වයෙන් ඇති නිසා ඔහුගේ ශරීරයද ඉතා සුන්දරය. ඔහුගේ ශරීරය ඉතා ආකර්ෂණීයයි. එම ආකර්ෂණය ඇත්තේ පිරිසිදු ජීවාත්මයේය. ක්‍රිෂ්ණා කුඩා ළමයෙක් නිසා ඔහුට තරම් පැසසුමක් ලක්ෂ්මී නාරායනට නැත. මෙහිදීද ඔවුන් කියන්නේ කුඩා දරුවකුත් මහත්මා කෙනෙකුත් සමානයි කියාය. එසේ වුවද මහත්මාවරු පාපයෙන් තොරවන්නේ ජීවිත අත්දැකීම් ලැබූ පසුය. ඔවුන්ට ඒ ගැන නීරසයක් ඇති අතර දරුවන් කොහොමත් පිරිසිදුය. ඔවුන් මහත්මයන් ලෙස උසස්ව සැලකේ. ඒ නිසා හුදකලා මාර්ගයේ සන්‍යාසීන්ට යම් උපකාර කරනු ලබයි. ගොඩනැගිල්ලක් භාගයක් පරණ වූ විට අලුත් වැඩියා කරනවාසේ සන්‍යාසීන්ද භාරතය ඔවුන්ගේ පාරිශුද්ධිය මගින් නගා සිටුවයි. භාරතය තරම් වෙන කිසිම භූමියක් ධනවත් සහ පිරිසිදු නොවේ. පරමාත්ම පියා දැන් ඔබට නිර්මාණකයා සහ නිර්මාණයේ මුල, මැද සහ අග සිහි කරවන්නේ ඔහු පියා ගුරුවරයා සහ සත්ගුරුද වර නිසාය. ගීතාවේ ක්‍රිෂ්ණා දෙවියන් කතා කරයි යනුවෙන් ලියා ඇත. ඔහු ගැන ඔබ සඳහන් කරන්නේ බාබා කියාද හෝ පාරිශුද්ධකරුවා කියාද? පාරිශුද්ධකරුවා යන්න ලියන විට ඔබට සිහි වන්නේ ක්‍රිෂ්ණා නොව දෙවියන්ය. තවද ඔවුන් කියන්නේ සීතා, රාමා පාරිශුද්ධකරුවා වන බවය. රාමා යනු රඝු වංශයේ රාමාය. ඒ තරම්ම පැටලිලි ඇත. පියාම මෙසේ කියයි, මා පැමිණ ඔබ දරුවන්ට වේද සහ ආගමික ලේඛන ආදී සාරය නිවැරදිවම කියා දෙමි. ඔහු විස්තර කරන ප්‍රධාන දෙය නම් ඔබ ජීවාත්මයක් ඇසලකා පියා සිහි කළ විට ඔබ පිරිසිදු වේ යන්නයි. ඔබ සැම සොවිරන්ය. තවද ඔබ බ්‍රහ්මාගේ දරුවන් වශයෙන් පුතුන් සහ දූවරුන් වන අතර ඒ නිසා සොයුරන් හා සොයුරයන් වේ. මෙය ඔබේ බුද්ධියේ තබා ගන්න. මුලින්ම ජීවාත්මයන් සහෝදරයින්ය. නැවත ඔබ ශරීරවලට ඇතුළු විට සහෝදරයින් සහ සහෝදරයන් වේ. මිනිසුන්ට මෙය තේරුම් ගැනීමට තරම් බුද්ධියක් නැත. ඔහු ජීවාත්මයන්ගේ පියාවන අතර අප සියලු දෙනාම සහෝදරයින් වේ. ඔහු සර්ව ව්‍යාපී යයි කියන්නේ කෙසේද? උරුමය ලබන්නේ දරුවන් පමණි. පියාට උරුමය ලැබිය නොහැක. දරුවන් පියාගෙන් ඔවුන්ගේ උරුමය ලබයි. බ්‍රහ්මාද ශිව බාබාගේ දරුවෙකි. ඔහුද එම පියාගෙන් උරුමය ලබයි. ඔබ ඔවුන්ගේ මුණුබුරන් වේ. ඔබටද එම අයිතිය ඇත. ජීවාත්මයන් ලෙස ගත් කල ඔබ සේරම පුතුන්ය. ශරීරවලට ඇතුළු වූ කල ඔබ සහෝදරීන් සහ සහෝදරියන් ලෙස හැඳින්වේ. පිරිමියා ගැහැණිය යනුවෙන් ඇති අවධානය අතහරින්න. පිරිමියෙක් සහ ගැහැණියෙක් යන දෙදෙනාම අහෝ දෙවියනි පියාණනි කියන කල එයින් අදහස් වන්නේ ඔබ සොයුරන් හා සොයුරියන් බවය. පියා පැමිණ නිර්මාණය සංගම් යුගයේදී සිදු කළ විට ඔබ සොයුරන් හා සොයුරියන් වේ. එසේ වුවද පිරිමියා ගැහැණිය යනුවෙන් දැකීම බැහැර කිරීම ඉතා අපහසුයි. පියා මෙසේ කියයි. ඔබ ජීවාත්ම අවධානයට පැමිණිය යුතුය. ඔබ පියාගේ දරුවන් වූ විටය ඒ උරුමය ලැබෙන්නේ. නිරතුරුවම මා පමණක් සිහි කරන විට ඔබ සත්ව ප්‍රදාන බවට පත්තේ. ඔබ සත්ව ප්‍රදාන වන තෙක් ඔබට මුක්තිය හා ජීවන මුක්තිය ලැබිය නොහැක. සන්‍යාසිවරු ඔබට මේ චක්‍රය නොපෙන්වයි. ඔවුන් කවදාවත්ම ඔබ ජීවාත්මයක් ඇ සලකන්න කියා ඔහු හෝ පියා සිහි කරන්න කියා හෝ නොකියයි. පියා ගැන සඳහන් කරන්නේ උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, උත්තරීතරත්වය ලෙසය. සියලු දෙනාම ජීවාත්මයන් වන අතර උත්තරීතර ජීවාත්මයයි එම පියා මෙසේ කියයි. දරුවනි, මම ඔබ වෙත පැමිණ සිටිමි. කොහොම නමුත් ඔබට කතා කිරීම සඳහා මට මුඛයක් අවශ්‍යය. මෙකල ගව මුඛයක්, එළදෙනකගේ මුඛය සෑම තැනම සාදා ඇත. තවද ඔවුන් කියන්නේ ගව මුඛයෙන් අමුත්‍රය මතුවෙනවා කියාය. සැබවින්ම අමුත්‍රය අනුවෙන් හැඳින්වෙන්නේ ඥානයයි. ඥානය නැමැති අමුත්‍රය මතුවන්නේ කටින්ය. එහි ජලය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මෙම ගවයා මව් එළදෙන වෙයි. බාබා ඔහු තුළට ඇතුළු වී ඇත. පියා මව් තුළින් ඔබව ඔහුට අයිති කරගෙන ඇත. ඥානය මතුවන්නේ ඔහුගෙනි. ඔවුන් එළදෙනකගේ රූපය අඹා එම ගලෙන් සෑදූ මුඛයෙන් ජලය ගලා එමට සලස්වයි. එය භක්ති මාර්ගයේ ක්‍රමයයි. ඔබ නිවැරදිවම මේ දේවල් දනී. බිෂම් පතිමාහට හී විද්දේ කුමාරීන් වන ඔබය. ඔබ බ්‍රහ්ම කුමාරින් හා කුමරුන් වේ. එනම් කුමාරීන් කෙනෙකුට හිමියේ විය යුතුව ඇත. අර්ධ කුමාරීන්ට සහ කුමාරීන් යන දෙගොල්ලන්ටම සිද්ධස්ථාන සාදා ඇත. එම සිද්ධස්ථාන ඔබ ගැන ප්‍රායෝගික සිද්ධස්ථාන නොවේද? පියා මෙහි සිට විස්තර කරන්නේ ඔබ බ්‍රහ්ම කුමරුන් සහ කුමරියන් වූ විට කිසිදු අපරාධකාරී බවක් තිබිය නොහැකි බවයි. නොවේසේ විට තද දඬුවම් ලැබේ. ඔබ ශරීර විඥාණයෙන් සිටින කල සොයුරන් හා සොයුරියන් බව අමතක වේ. දෙදෙනාම බීකේ වූ විට පාපී දැක්ම නොතිබිය යුතුය. කොහොම නමුත් මිනිසෙන් යක්ෂ ප්‍රජාවට අයත් වූ කල පාපයෙන් තොරව සිටිය නොහැකි වන අතර එයට බාධාද පමුණුවයි. ඔබ බ්‍රහ්ම කුමරුන් හා කුමරියන් දැන් පියාගෙන් උරුමය ලබයි. ඔබ පියාගේ ශ්‍රීමත් අවවාදය පිළිපැදිය යුතුය. ඔබ පාරිශුද්ධ බවට පත් විය යුතුය. මෙය පෞකාර මරණීය ලෝකයේදී ඔබ ලබන අවසාන උපතයි. මේ අද කිසි කෙනෙක් නොදනි. අමරණීය දේශයේ පාපයන් නැත. ඔවුන් සත්වෝ ප්‍රධාන වන අතර සම්පූර්ණයෙන් පාපයෙන් තොර වෙයි. මෙහි සිටින අය තමෝ ප්‍රධානව සම්පූර්ණයෙන් පාපකාරී වෙයි. ඔවුන් ගයන්නේද දෙවි දේවතාවුන් පාපයෙන් තොරවන අතර ඔවුන් පව්කාරීන් බවය. ඔවුන් පාපයෙන් තොරායට වන්දනා කරයි. වර්තමානයේදී භක්තිය විශාල බලපෑමක් ඇති කරයි. භක්තිවන්තයින් දෙවියන් සිහිකර මෙසේ කියයි. අපේ භක්තියේ ඵල පැමිණ අපට ලබා දෙන්න. ඔවුන් භක්තිය සිදු කිරීමෙන් පත්ව ඇති තත්ත්වය කුමක්ද? පියා විස්තර කරන්නේ ප්‍රධාන ආගමික ලේඛන හතරක් ඇති බවය. එකක් දෙවි දේවතා ධර්මය වන අතර ඒ තුල බ්‍රාහ්මීන්වරුද දෙවි දේවතාවුන්ද ක්ෂත්‍රියවරුද යන තුන් ගොල්ලෝම ඇත. පියා බ්‍රාහ්මීන් ආගම සාදයි. ඔබ බ්‍රාහ්මීන්වරු සංගම් යුගයේ ඉහළින්ම සිටිනා අයයි. ඔබ බ්‍රාහ්මීන්වරු දැන් ඉහළම මිනිසයන් බවට පත්වෙමින් සිටී. ඔබ පළමුව බ්‍රාහ්මීන් වී පසුව දෙවි දේවතාවුන් බවට පත්තේ. අර බ්‍රාහ්මණවරු පාපේ ගැලෙන අයයි. ඔවුන් බ්‍රාහ්මීන් වන ඔබ වෙත අවුත් නමස්කාර කරයි. ඔවුන් මෙසේද කියයි. බ්‍රාහ්මීන් සහ දෙවි දේවතාවුන්ට නමස්කාර වේවා. මක් නිසාද ඔබ බ්‍රහ්මාගේ දරුවන් වන අතර ඔවුන් බ්‍රහ්මාගේ දරුවන් නොවන නිසාය. ඔබ දැන් බ්‍රහ්මාගේ දරුවන්ය. කවුරුත් ඔබට නමස්කාර කරයි. එවිට ඔබ දෙවි දේවතාවුන් බවට පත්තේ. දැන් ඔබ බ්‍රහ්ම කුමරුන් සහ කුමරීන් වන අතර පසුව දෙවි දේවතා කුමරුන් සහ කුමරියන් වේ. ඔබේ මෙම වර්තමාන ජීවිතය ඉතා වටිනා එකක් වන්නේ ඔබ ලෝකයේ මාතාවන් ලෙස සිහිකරන නිසාය. ඔබ සීමිත බවින් අසීමිත බව වෙත ගොස් ඇත. ලෝකයට යහපත කරන්නේ ඔබ බව ඔබ දනි. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම ජගත් මාතාවක් හා ජගත් පිය කෙනෙක් වේ. මේ අපායේදී මිනිසුන් සිටින්නේ ඉතා නොසතුටින්ය. අප පැමිණ ඇත්තේ ඔවුන්ට ආධ්‍යාත්මික සේවය කිරීමටය. අපි ඔබ නිසැකවම දෙව්ලොව පදිංචිකරුවන් කරවන්නෙමු. ඔබ යුද හමුදා වක්‍ය. මෙය යුද පිටියක් බව කියවේ. යාදවා කෞරවා සහ පාණ්ඩවා එකට සිටි. ඔවුන් සියලු දෙනා සහෝදරයන්ය. ඔබේ සටන ඔබේ සොයුරු සොයුරියන් හා නොවේ. රාවන් සමගය. ඔබ ඔබේ සොයුරු සොයුරියන්ට විස්තර කරන්නේ ඔවුන් මනුෂ්‍ය බවින් දෙවි දේවතාවුන් බවට හැරවීම සඳහාය. පියා මෙසේ විස්තර කරයි. ඔබ ඔබේ ශරීරයේද ඇතුළුව සියලු ශාරීරික සමතතා අත්හැරිය යුතුය. මෙය වියපත් ලෝකයකි. ජලය නැති වූ කල ඔවුන් විශාල බැමි සහ ඇල දොල තනයි. ජනගහනය විශාල ලෙස වැඩි වී ඇත. ස්වර්ණමය යුගයේ ඇත්තේ සුළු පිරිසකි. ගංගාවල ඇති තරම් ජලය ඇත. ආහාරද ඇති තරම්ය. දැන් පොළොව මත බිලියන ගණන් මිනිසුන් ඇත. පටන් ගැනීමේදී සිටියේ 900,000 සිට මිලියනයක් දක්වා මිනිසුන් පමණි. එකල වෙන භූමියක් නොවිය. ජීවත් තුනේ ඔබ සුළු පිරිසකි. ඔබ කොහේවත් යා යුතු නොවිය. නිරතුරු වසන්තය තිබුණි. මහා භූත පහද ඔබට අපහසුවක් ඇති නොකලේය. ඒවා පිළිවෙලකට තිබුණි. දුක ගැන සඳහනක් හෝ නොවිය. ඒ දිව්‍ය ලෝකයයි. දැන් එය අපායයි. එහි ආරම්භය චක්‍රය මැදදීය. දෙවි දේවතාවුන් පාපකාරී මගට වැටුණු විට රාවණ රාජ්‍ය ආරම්භ විය. ඔබ තේරුම්ගෙන තියෙනවා අපි දිත්ව ඔටුනු සහිතව වන්දනාවට සුදුසු අය බවට පත් වී ඉන් පසු තනි ඔටුන්නකින් යුත් අය බවට පත් වූ බව. ආලෝක ඔටුන්න සංකේතයක් වන්නේ ස්වර්ණමය යුගයේ පාරිශුද්ධිය පිළිබඳවයි. සියලු දෙවි දේවතාවුන් පාරිශුද්ධය. මෙහි එක්කෙනෙක් හෝ පිරිසිදු නැත. හැම කෙනෙක්ම දිගින් දිගටම උපත ලබන්නේ පාපය තුලින්ය. ඒ නිසායි මෙයට දූෂිත ලෝකයයි කියන්නේ. ස්වර්ණමය යුගය උසස් ලෝකයයි. පාපය යනු දූෂණයයි. ඔබ දරුවන් දන්නවා ස්වර්ණමය යුගයේදී පිරිසිදු පවුල් මාර්ගය තිබුණු බව. නමුත් දැන් එය අපිරිසිදු බවට පත් වී ඇත. ලෝකය දැන් නැවත පිරිසිදු හා උසස් බවට පත්වෙමින් ඇත. ලෝක චක්‍රය නොනැවති කැරකෙනවා නොවේද? පරමාත්මය වන පරම පියා පිරිසිදු කරුවාණන් යනුවෙන් හැඳින්වේ. මිනිසුන් කියන්නේ දෙවියන් පෙළඹවීම් කරනවා කියාය. එසේ බලපෑමක් කරනවා යනු සිතුවිලි මගිනි. මෙහිදී එවැනි බලපෑම් ප්‍රශ්නයක් නැත. දෙවියන් ඔහුම ලෙස මෙසේ කියයි. මා ශරීරයක උපකාරගත යුතුව ඇත. මුඛයක් නොමැතිව මා ඔබට ඉගැන්වීම් ලබා දෙන්නේ කෙසේද? බලපෑම් මගින් කිසි දිනක ඉගැන්වීම් දිය හැකිද? දෙවියන් කුමක් හෝ කරන්නේ එසේ නොවේ. පියා ඔබ දරුවන්ට උගන්වයි ඉගෙනීම බලපෑම් මත කළ නොහැකිය. ලෝකයේ මුල මැද සහ අග පිළිබඳ රහස් කිව හැක්කේ අන් කවරකුටවත් නොව පියාටය. ඔවුන් පියා ගැන දන්නේ නැත. සමහරු කියනවා ඔහු ඌ කලි ලිංගම් රූපය කියා. ඒ අතර අන් අය කියන්නේ ඔහු ඌ කලි සදාතනික ආලෝකය කියාය. සමහරු කියන්නේ දෙවියන් යනු බ්‍රහ්ම ධාතුව කියාය. බ්‍රහ්ම ඥානය ඇති අය, තත්ත්ව ඥානය ඇති අය, බ්‍රහ්ම ධාතුව ගැන දැනුම ඇති අය යයි දෙකොටසක් ඇත. ආගමික ලේඛනවල ඔවුන් පෙන්වා ඇත්තේ සත්ත්ව විශේෂයන් මිලියන 8.4ක් ලෙසය. මිලියන 8.4ක්වත් තිබුණොත් චක්‍රයේ කාල සීමාව ඉතා දීර්ඝ වනු ඇත. එයට නිවැරදි ගණනය කළ නොහැකි වේ. ඔවුන් කියන්නේ ස්වර්ණමය යුගයේ කාල සීමාවද සිය දහස් ගණන් කියාය. පියා මෙසේ කියයි. මුළු ලෝක චක්‍රය අවුරුදු 5000ක් වේ. මිලියන 8.4ක් උපත් ගැනීමට නම් දීර්ඝ කාලයක් අවශ්‍ය වේ. එම ලියවිලි සියල්ල අයත් වන්නේ භක්ති මාර්ගයටය. පියා මෙසේ කියයි. මා පැමිණ සියලු ලේඛනවල සාරය ඔබට විස්තර කරයි. ඒ සියල්ල භක්ති මාර්ගයේ විසිතුරු බව වේ. ඒ තුලින් කාට හෝ මා වෙත ළඟා විය නොහැක. මා පැමිණ පමණයි හැම කෙනෙක්ම නැවත ආපසු රැගෙන යන්නේ. ඔබ මට මෙසේ අඩගසයි. ඕ පාරිශුද්ධ කරුවාණනි, එන්න අපව පිරිසිදු කර පිරිසිදු ලෝකයට ගෙන යන්න. ඉතින් එසේ වූ කල ඔබ මා සොයමින් නන්නත්තර වන්නේ ඇයි? ඔවුන් කඳු ශිඛර වෙත ඈතට යෑම් කරයි. මෙකල බොහෝ සිද්ධස්ථාන හිස්ය. කිසිවෙක් ඒවා වෙත නොයයි. ඔබ දරුවන් දැන් දන්නවා ඉහළම පියාගේ ජීවන කතාව. බොහෝ විට පියෙකුට අවුරුදු 60ක් වයස වූ කල සියල්ල ඔහුගේ දරුවන්ට දී විශ්‍රාමයයි. ඒ ක්‍රමයද මේ කාලයෙන් ඇරඹේ. සියලු උත්සවද එසේය. ඔබ දන්නවා දැන් ඔබ ඉන්නේ සංගම් යුගයේ කියා. රාත්‍රියෙන් පසු එළබෙන්නේ දහවලය. දැන් ඇත්තේ දැඩි අන්ධකාරයයි. එය මෙසේ ගෑයේ ඥාන සූර්යයා නැගෙන විට අවිදු අඳුර දුරුවෙයි. ඔබ දැන් දන්නවා පියා සහ නිර්මාණයේ මුල මැද සහ අග පිළි අග පියා ඥානයෙන් පිරී ඇති සේ ඔබද ඥානයෙන් පිරීමට හිමිකරුවා බවට පත්තේ. ඔබ දරුවන් පියාගෙන් අසීමිත සතුට නම් උරුමය ලබයි. ලෞකික පියාගෙන් ඔබ ලබන්නේ සීමිත උරුමයක් සහ තාවකාලික සතුට පමණි. සන්‍යාසින් කියන්නේ සතුට කාක්කකුගෙන් ගිලිහෙන වර්චස් වගේ කියාය. සතුට සඳහා උත්සාහ කිරීමට ඔවුන්ට මෙහි ආ නොහැකි. ඔවුන් හතා යෝගීන්ය. ඔබ රාජයෝගීය. ඔබේ යෝගය පියා සමග වන අතර ඔවුන්ගේ මහා භූත සමග වේ. මේද නාටකය අනුව නියමිතය. අච්චා සුමිහිරි ආදරණීය, බොහෝ කාලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. දාන සඳහා සාරාංශය එක. පාරිශුද්ධිය සඳහා සියලු ජීවාත්ම සොයුරන් බව දැක්ම ස්ථීර කර ගන්න. නැවත බ්‍රහ්ම පියාගේ දරුවන් වශයෙන් ඔබ සැම සොයුරන් සහ සොයුරියන් වේ. ජීවාත්මය සහ ශරීරය යන දෙකම පිරිසිදු වී සතෝ ප්‍රදාන් විය යුතුය. ශරීර අවධානය අත්හරින්න. දෙක, ඥානයෙන් පිරීමට හිමිකරු වෙමින් සියලු දෙනාට නිර්මාණකයා සහ නිර්මාණය ගැන ඥානයදී ඒ සියලු දෙනා ඝන අඳුරින් මුදවා ගන්න. අපායේ පදිංචි කරුවන් වන මිනිසුන්ට ආධ්‍යාත්මික සේවය කර දෙව්ලොව පදිංචි කරුවන් බවට පත් කරන්න. වරදානිය, මෙම ඥානයේ ගැඹුරට ගොස් ඥානයේ මාස්ටර් සාගරයක් බවට පත්වීමෙන් ඔබ අත්දැකීම් ආභරණවලින් පිරියත්වා. මෙම ඥානයේ ගැඹුරට යන දරුවන් අත්දැකීම් ආභරණවලින් පිරියයි. දැනුමට සවන් දී එය අන් අයටද පැවසීම එකකි. අනෙක අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වීමයි. අත්දැකීම් ඇති අය නිරන්තරයෙන් නොනැසී පවතින අතර බාධාවලින් තොරය. කිසිවකුට ඔවුන්ව සෙලවීමට නොහැකිය. මායා අත්දැකීම් ඇති අය කිරීමට උත්සාහ කරන කිසිම දෙයකින් සාර්ථක නොවේ. අත්දැකීම් ඇති අය කිසි විටකත් නොරැවටෙන අතර එබැවින් ඔබ ඔබේ අත්දැකීම් වැඩි කරගත යුතු අතර එමගින් සෑම ගුණ ධර්මයේම ප්‍රතිමූර්තියක් බවට පත්විය යුතුය. පිරිසිදු සිතුවිලි තොගයක් රැස් කර ගැනීමට ඔබේ මතගෑමේ බලය භාවිතා කරන්න. පාඨය, දේව දූතයෙක් යනු ශරීරයේ සෑම සියුම් අහංකාරයක්ම ඉක්මවා ගියායිකි. අව්‍යක්ත සංඥාව, සත්‍යයේ සහ යහපත් ආචාරශීලී භවයේ සංස්කෘතියක් හදාගන්න. සම්පූර්ණ සත්‍ය පදනම් වන්නේ පාරිශුද්ධත්වය මතයි. පාරිශුද්ධත්වය නොමැතිනම් නිරන්තර සත්‍ය තිබිය නොහැක. අපවිත්‍රතාවය යනු රාගයේ පාපය පමණක්ම නොවේ. මන්ද එයට සහකරුවන්ද සිටී. එබැවින් ශ්‍රේෂ්ඨ ලෙස පිවිතුරු වීම යනු අපවිත්‍රතාවේ නමක් හෝ සලකුණක්වත් නොතිබීමයි. මන්ද ඔබට පරමාත්ම දෙවියන්ගේ හෙළිදරව්වට උපකරණයක් විය හැක්කේ එවිට පමණයි. ඕ ශාන්ති.